ජන්මභූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ඕක්ලන්නුවර සිට සතිය සෑම් වදාදාවකම රාත්‍රී 8:15ට තැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයයි මේ.
දහාතේ මාර්තු 28 බදාදා සුපුරුදු පරිදි ජම්මබුම් වැඩසටහන රැගෙන ඔබේ නිවසට අපි ආවා පුරා හෝරාවකට වඩා වැඩි කාලයක් ඔබත් සමගින් රැඳෙන්නට. ලොව කුමන කොනක සිටියත් ඔබ මේ පුරා හෝරාව බලාපොරොත්තු වන බව අපි දන්නවා.
දැනට අවුරුදු 2300කට පමණ පෙර ලංකාවේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ දෙබසකින් අද අපි වැඩසටහන ආරම්භ කරමු. මේ දෙබස ඇති වුණේ මිහිඳු මහරහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර. ඉතින් මිහිඳු හාමුදුරුවෝ මෙන්න මෙහෙම ඇහුවා, "මහරජ, මේ ගස කුමක්ද?" එතකොට මිහිඳු මේ මහරජතුමා කියනවා, "දේවානම්පියතිස්ස රජතුමා, ස්වාමීනි, මේ අඹ ගසක්." මිහිඳු හිමි කියනවා, "මහරජ, මේ අඹ ගස හැර තවත් අඹ ගස් මේ උයනේ තිබේද?" රජතුමා, "එහෙමයි ස්වාමීනි, තව බොහෝ අඹ ගස් තිබෙනවා." මිහිඳු හිමි, "මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් මේ උයනේ තිබේද?" රජතුමා, "තිබෙනවා ස්වාමීනි, හැබැයි ඒවා අඹ ගස් නෙමෙයි." මිහිඳු හිමි, "මහරජ, ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් මේ උයනේ තිබේද?" රජතුමා, "තිබෙනවා ස්වාමීනි, මේ ඒ අඹ ගසයි." මේ පිළිතුරෙන් දේවානම්පියතිස්ස රජුගේ බුද්ධිය පිළිබඳ නිවැරදි තක්සේරුවකට එන්න මිහිඳු හිමියන්ට පුළුවන් වුණා. උන්වහන්සේ තව ටිකක් බැරෑරුම් කරලා රජතුමාගෙන් ඊළඟට ඇසූ ප්‍රශ්නය මම ඔබෙන් අහන්නම් දැන්. මේ රටේ ඔබට නෑයෝ ඉන්නවද? ඔබේ පිළිතුර ඕ කියන එකනේ. හරි. ඔබේ ඒ නෑයෝ හැර තවත් අය මේ රටේ ඉන්නවද? ඒකටත් ඔබේ පිළිතුර ඕ නේද? රටේම ඉන්න අය ඔබේ නෑයෝ නෙවෙයිනේ. හරි. දැන් මම අහනවා ඔබේ ඒ නෑයොත් නොනෑයොත් හැර තවත් අය මේ රටේ ඉන්නවද? මොකද්ද ඔබේ පිළිතුර? දේවානම්පියතිස්ස රජතුමා දුම් පිළිතුර ඔබ දන්නේ නැත්නම් ටිකක් කල්පනා කරන්න වෙනවා පිළිතුරු දෙන්න කලින්. මේ දෙබස තමයි ශ්‍රී ලංකාවේ වාර්තාගත වී තිබෙන පැරණිම බුද්ධි පරීක්ෂණය මම හිතන හැටියට. ඉතින් අපි අද වැඩසටහන මේ දෙබසින් පටන් ගත්තේ අපි ගද්දිපද්දි සාහිත්‍ය තුල නිර්මිත බුද්ධිය සහ බුද්ධිමතුන් ගැන ඒ සාහිත්‍ය කෘතිවල සිටින බුද්ධිමත් චරිත ගැන රසවත් තොරතුරු ටිකක් ඔබ වෙත ගෙනෙන්න.
මේක හරිම ගැටලුවක්, මේකට නෑ විසඳුමක්. විසඳුමක් නැති කෙලවරක් නැති පිළියමක් නැති ගැටලුවක්. හරි තිබේ විසඳුමක්, ඉවසුවොත් ටිකක් විසඳුම නොවේ බැරි දෙයක්. ඉවසුවොත් ටිකක් විසඳුම නොවේ බැරි දෙයක්. ඇයි ගසුත් නගිනවා, ගෙඩිත් කඩනවා, බිමත් දමනවා, අපිත්
කතාවක් තියෙනවා විසඳගන්න තියෙන ප්‍රශ්නයක් වෙලාවට විසඳුවේ නැත්නම් ඒක ගැටලුවක් වෙනවා. ඒ ගැටලුව විසඳුවේ නැත්නම් ඒක අර්බුදයක් වෙනවා කියලා. ඇත්ත තමයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙන තත්වයට එනතුරු විසඳන්නේ නැතුව හිටියොතින් වෙන්නේ ඒකයි. ප්‍රශ්න විසඳන්න, ගැටලු විසඳන්න, අර්බුද විසඳන්න බුද්ධිය වමනා වෙනවා. ඇත්තටම බුද්ධිය කියන්නේ මොකක්ද? ශබ්දකෝෂයේ තියෙනවා දැනුම සහ කුසලතා අත්පත් කර ගැනීමට සහ පාවිච්චි කිරීමට ඇති හැකියාව කියලා. තව ටිකක් සංකීර්ණ නිර්වචනවල කියවෙනවා තර්කණය, විචක්ෂණය, අවබෝධය, සංඥානය, නිර්මාණශීලීත්වය, ඉගෙනීම සහ ප්‍රශ්න විසඳීමට ඇති ශක්තිය කියලා. ඒ වචනවලින් අදහසක් ඔබට ලැබෙන්න ඇති බුද්ධිය යනු කුමක්ද කියලා. හැබැයි දැනුම කියන්නේ වෙනත් දෙයක්. දැනුම බුද්ධියට අවශ්‍ය දෙයක්. නමුත් දැනුම තාර්කිකව භාවිතා කිරීම බුද්ධිය බවයි කලින් කී නිර්වචනවලින් ඇඟවෙන්නේ. හැබැයි බුද්ධිය කුමක්ද යන්න ගැන වාද විවාද තවම විසඳිලා නැහැ. 20 සියවසේදී මහා ප්‍රඥයා ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා බුද්ධියේ සැබෑ ලකුණ නම් දැනුම නොවේ, ඉමජිනේෂන්, එහෙම නැත්නම් සංකල්පනාවන් කියලා. දැනට අවුරුදු 2400කට පමණ පෙර ග්‍රීසියේ ජීවත් වූ සොක්‍රටිස් මහා පණිවරයා ගැන ඔබ අහලා ඇති. සොක්‍රටිස් කිව්වා මම නම් දන්නවා මම බුද්ධිමත්ෙක් බව. ඒ මොකද මම මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා. මොකක්ද මේ කියන්නේ? දැනුමෙන් පිරෙන්න පිරෙන්න බුද්ධිමතෙකුට වැටහෙනවා තමන් ඇත්තටම මොනවද දන්නේ කියලා. කොයිතරම් ටිකද දන්නේ කියලා. පිරුණු කලේ දියනසලේ කියන්නේ අන්න ඒකයි. දැනුමෙන් බුද්ධියෙන් පරිපූර්ණ වෙන්න වෙන්න ඒ තනත්තා නිහතමානී වෙනවා. වරක් සොක්‍රටිස් කන්දීගෙන හිටියා තමන්ගේ ගෝලයන් අතර ඇති වුණ වාදයකට. ගෝලයන් කීප දෙනෙක් කිව්වා, "ප්‍රේමේ ඉතාම සුන්දරයි. ප්‍රේමේ නිතරම සුන්දරත්වය තව තවත් වැඩි කරගන්න ක්‍රියා කරනවා" කියලා. එහෙම නේද පොදු පිළිගැනීම? මේක අහගෙන හිටපු සොක්‍රටිස් ගෝලයන්ගෙන් ඇහුවා මෙන්න මෙහෙම. "නුඹලා තමන්ට නැති දේවල්ද තිබෙන දේවල්ද ලබා ගන්න කැමති?" ගෝලයේ කිව්වා, "පාණ්ඩිතුමනි, අපි කැමති අපි ළඟ නැති දේ ලබා ගන්නනේ. තියෙන දේවල් තවත් මොනවටද? ඕක අහන්නත් දෙයක්ද?" කියලා. සොක්‍රටිස් පිළිතුරු දුන්නා, "හොඳයි. නුඹලා කියන හැටියට ප්‍රේමයේ නිතරම සුන්දරත්වය ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒකේ තේරුම ප්‍රේමයේ ළඟ සුන්දරත්වය නැහැ කියන එක නොවේද?" කියලා. ගෝලයන්ට තේරුණා තම ගුරුවරයා කිව්ව දේ. ප්‍රේමයේ සුන්දරත්වය ඉල්ලා හඬා වැටෙන්නේ ප්‍රේමයේ නිසර්ගයෙන්ම සුන්දර නොවෙන නිසයි. ප්‍රේමයේ ළඟ සුන්දරත්වය නොමැති නිසා. ඇත්ත නේද? ඒ තර්කයම පාවිච්චි කළොත් අපි බුද්ධිය ලබා ගන්න උත්සාහ කරනවා කියන්නේ අපි ළඟ බුද්ධිය නැති නිසා නොවේද?
පැරණි පර්සියානු කියමනක් තියෙනවා මෙහෙම. He who knows not and knows not that he knows not is a fool shun him. He who knows not and knows that he knows not is a child teach him. He who knows and knows not that he knows is asleep, wake him. He who knows and knows that he knows is wise, follow him. යමෙක් නොදන්නේද නොදන්නා බවද නොදන්නේද ඔහු මෝඩයෙකි. ඔහුගෙන් ඉවත් වන්න. ටිකක් දැන ගැනීම තමන් මුකුත් නොදැන සිටීමට වඩා භයානකය කියලා කියමනක් තියෙන්නේ මෙහෙම අය ගැනයි. සරල නිදසුනක් ගත්තොත් තමන් විදුලි කාර්මික වැඩදන්නවා කියලා හිතාගෙන ගෙවල්වල විදුලිය අලුත් වැඩියා කටයුතු තමාම කරන්න ගිහින් විදුලි සරවැදී මිය යන පුද්ගලයන් ගැන නිතර පුවත්පත්වල තිබෙනවා ඔබ දැක ඇති. යමෙක් නොදන්නේද නමුත් නොදන්නා බව දන්නේද ඔහු ළමයෙකි. ඔහුට කියා දෙන්න. තමන් නොදන්නා නිසා යමක් දැනගැනීමට සැබෑ උවමනාවක් ඇති උනන්දුවක් ඇති පුද්ගලින් ගැනයි මේ කියන්නේ. ඔවුන් මෝඩයින් නොවේ. නොදන්නාකම මෝඩකම නොවේ. යමෙක් දන්නේද නමුත් දන්නා බව නොදන්නේද ඔහු නින්දේය. ඔහු අවදි කරන්න. මේ කියන්නේ සැඟවුණු කුසලතා ඇති පුද්ගලයන් ගැන බව ඔබට වැටහෙනවා ඇති. යමෙක් දන්නේද දන්නා බවද දන්නේද ඔහු බුද්ධිමතිකි. ඔහු අනිගමනය කරන්න. විචක්ෂණේ යුක්ත යමක දෙපැත්ත කිරා බලා මැනා බලා හැඟීම් වලට වහල් නොවි තාර්කිකව තීරණ වලට එළඹිය හැකි පුද්ගලයන් ගැනයි මේ කියන්නේ. මෝඩකමට බෙහෙත් නැහැ කියලා බොහොම දෙනෙක් කියනව බහලා ඇතිනේ. මේ වචනේ කියන්නේ බොහොම උපහාසයෙන්. සමහර විට කෙනෙකුව අවඥාවට ලක් කරන්න. මේ කියන අය ඇත්තෙන්ම අවඥාවට ලක් කරන්නේ මන්ද? බුද්ධිකකමද නැත්නම් නොදන්නාකමද? මේ දෙකින් එකක්වත් අවඥාවට ලක් කළ යුතු දේවල් නොවේ. බුද්ධිය පිහිටා තියෙන්නේ එක එක පුද්ගලයා කෙරෙහි. අඩු වැඩි වශයෙන් එකවරක්වත් මෝඩකමක් නොකළ අයෙක් මේ ලෝකේ නැහැ. රෑ වැටුණු වලේ දවල් වැටෙන අයත් කොයි තරම් ඉන්නවද? ඔබ කවදාවත් එහෙම වැටලා නැද්ද? එහෙම වැටලා නැත්නම් ඔබ අසාමාන්‍ය බුද්ධිමතෙක්. මේ ලෝකය බුද්ධිමතුන්ගෙන්ම පිරීලා තිබුණොත් ටික කලකින්ම අපට ලෝකේ එපා වෙයි. ඒ මොකද? ඒ බුද්ධිමතුන් තමන් දන්නා දේ ඉක්මනින්ම කියලා ඉවර කරයි. ඊට පස්සේ දරන්න බැරි නිශ්ශබ්දතාවයකින් ලෝකේ වෙලී යයි. ඉතින් කොහොමද අපි ඒක දරාගෙන ඉන්නේ? කියමනක් තියනවා මේ ලෝකයේ මිනිස්සු තමන් දන්නා දේ විතරක් කියන්න තීරණය කළොත් මිනිත්තු කීපයකින් ලෝකේ නිහඬ වෙයි කියලා. ඒකේ අනිත් පැත්තත් එහෙමයි. ඒ කියන්නේ ලෝකයේ මෝඩින්ගෙම්ම පිළිලා ගියොත් ඒත් අපිට ටික කලකින්ම ලෝකේ එපා වෙයි. ඒ මොකද? තමන් මෙලෝදයක් නොදන්නා දේවල් ගැන පඬිතයන් වගේ තොරතෝංචියක් නැතුව කියවන මිනිසුන්ගේ කෙලවරක් නැති කංකරත්තලයකින් ලෝකේ පිරී ගියාම අපි කොහොමද ඒක දරාගන්නේ? ඒ හින්දා දැන් අපි ඉන්නේ ටිකක් හොඳ ලෝකයක. ඇයි? මෝඩින්ගෙන් සහ බුද්ධිමතුන්ගේ මිශ්‍ර ලෝකයක අපි ඉන්න නිසා. හැබැයි දෙගොල්ලන් අතර අනුපාතය ටිකක් වෙනස් වුණා නම් හොඳයි නේද? ඒ කියන්නේ 1:10 වගේ අනුපාතයකට ඉන්න බුද්ධිමතුන් සහ මෝඩින්ගේ අනුපාතය අඩු ගන්නේ 1:4 අනුපාතයකටත් ආවොත් කොච්චර හොඳද? අපි එහෙම ප්‍රාර්ථනා කරමු.
අලව ඉසි සැබිහෙල ලේඛකයා ගැන සමහරක් විට ඔබ දන්නවා ඇති. ඔහුගේ එක කෙටි කතාවකෙන පුවතක් මෙහෙමයි. රජුගේ යුද හමුදා නිලධාරීන් ලෙස සේවය කරන සොහියුරන් දෙදෙනෙකුගෙන් අයියාව පෘතුග්‍රීසීන්ට අහුවෙනවා. පෘතුග්‍රීසීන් ඔහුව පසුදාව මාරා දමන තෙක් සුරකූඩුවක රඳවා තබනවා. එහෙම අසුවීමට පෙර ඔහු රජු වෙත ගෙනියමින් සිටි රහස් සන්දේශයක් ගිල දමනවා. මල්ලි තම අයියාව රඳවාගෙන සිටින සිරකූඩුවට මුරබටින් මරා දමා මහා රෑ පැමිණෙනවා. ඔහු අයියාගේ සිරකූඩුවේ යකඩ කූරු කපා සොහියුරා බේරා ගන්න උත්සාහ කරනවා. පෑය දෙකක් පමණ වෙහෙස වී මල්ලීට කැපිය හැකි වුණේ එක යකඩ කූරයි. තවත් යකඩ කූරු 9ක් තිබුණා. මේ වේගයට යකඩ කූරු කපන්න දවස් ගණනකටවත් බැරි බව අයියාට තේරුම් ගියා. ඔහු මල්ලීට කිව්වා මේක කරන්න බැරි වැඩක්. ඒ නිසා තමන් මරා දමා තම කුස තුළ තිබෙන තල්පත රැගෙන වහාම පැන යන්න කියලා. මල්ලියෙක් ඇහුනේ නෑ වගේ දිගටම යකුඩු කූරු කපන්න උත්සාහ කළා. කඩුවත් දෙකට කැඩුනා. අයියා මල්ලිට බැන වැදුනා. මෝඩයෝ, මේක කරන්න බැරි දෙයක්. මාව මරලා මේ තල්පතරම් පැනලා ඵලයන්. නැත්තම් උඹටත් මරුන් කන්නයි වෙන්නේ සතුරන්ට අහුවෙලා කියලා. මල්ලි ඒකත් ඇහුනේ නෑ වගේ යකුඩු කූරු කපන්න හදන එකට අයියා ඉතාමත් දරුණු විදිහට මල්ලිට බැන වැදි ඒක වළක්වලා තමන් කිව්ව දේ කරන්න අන කළා. ඒ ගමන මල්ලි අයව මරා දමා කුසපලා තල්පත රැගෙන පලා ගියා. ඉන්පසු තල්පත රජුට දී මල්ලි ඒ කඩු කොටෙන්ම ගෙල කපාගෙන දිවි තොර කරගත්තා. අලව ඉසි සැබිහෙල ශූරීන් හැංගීම් සහ බුද්ධිය අතර සටන ඉතා විචිත්‍රවත්ව මේ කතාවේ සිතුවම් කර තියෙනවා. මේ ළඟදී පුවත්පතක දැක්කා ලංකාවේක ගැඹුරු ළිඳක පිරිසිදු කිරීමට ඒ තුළට බැස්ස කෙනෙක් ළිඳ තුලදී ඇදගෙන වැටුණා කියලා. මේක දැකපු තව කෙනෙක් ළිඳර බැස්සා. ඔහුත් ඇදගෙන වැටුණා. තුන්වෙනි කෙනෙකුත් බැස්සා. ඔහුත් ඇදගෙන වැටුණා. පසුව තුන්දෙනාගේම මල සිරුරු ගොඩට ගත්තා. විෂවායුවක් නිසා උන් මියගොස් තිබුණේ. අඩු වශයෙන් තුන්වෙනියා ළිඳර බහින විටවත් කඹයකින් ඔහුව ගැටගසා ළිඳර බස්සවන්න එහි හිටි මහ පිරිසෙන් කෙනෙක් කටයුතු කළා නම් මේ ඛේද වචකයේ සිදු නොවෙන්න ඉඩ තිබුණා නේද? හැඟීම් වලට වහල් වීම නිසා බුද්ධිය වැසී යනවා. ඔබ කාටත් ඕන තරම් පුද්ගලික අත්දැකීම් ඇති. ඔබේ හැඟීම් නිවැරදිද? බුද්ධිගෝචරද? තාර්කිකද? බුද්ධිමත් ක්‍රියාවකට පරිවර්තනය කළ හැකිද? ප්‍රේමයේ කඩවීම වැනි හේතු නිසා දිවිනසා ගැනීමට තත්කර වේරා ගැනුණු බොහෝ අය කියන්නේ තමන් මෝඩකමක් කළ බවයි. හැබැයි සමහරු ප්‍රමාද වැඩි නේද?
බලමු අපේ සාහිත්‍යයේ බුද්ධිය ගැන බුද්ධිමතුන් ගැන මොනවද ලියවි තිබෙන්නේ කියලා. ආදිකාලීන සිංහලයන් සම්පූර්ණයේ මාගේ බෞද්ධයන් වූ අතර 550 ජාතකයේ ඔවුන්ගේ අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘතියක්. 550 ජාතකයේ බුදුදහමේ ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ බුද්ධක නිකායේ කොටසක් ලෙස සැලකෙන ධර්මග්‍රන්ථයක්. ඇත්තම මේ ජාතක කතා සමූහය ඉන්දියාවේ නිර්මාණය වුණු සාහිත්‍ය කෘතියක්. මේ කෘති එක කාලයක ලියවුණු කතා නව අවුරුදු 2300කට පමණ පෙර පටන් කාලයක් තිස්සේ වරින් වර එකතු වූ කතා සමූහයක්. බුදුන් වහන්සේගේ පෙර ආත්ම භවයන්හි උපත් විස්තර කරමින් යම් යම් ධර්ම කාරණා කියා දීම තමයි මේ ජාතක කතාවල පරමාර්ථය. බෝධිසත්වයන්ගේ පෙර ආත්මවලදී බුද්ධිය ප්‍රකට කරමින් මුන් වහන්සේ කටයුතු කළ ආකාරය මේ කතාවල දැක්වෙනවා. මේ අතිරිනුත් උම්මග්ග ජාතකයේ තමයි විශිෂ්ටතම ජාතක කතාව. මියුළු නුවර වේදේහ රජතුමාට සේවය පිණිසිටි පඬිවරුන් 5 දෙනා අතරින් විශිෂ්ටතම බුද්ධිපතා වූයේ මහෞෂධ පඬිතුමා. ඒ බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව ජන්මයක්. මහෞෂධ කුමාරයා කුඩා කාලයේ පටන්ම තම බුද්ධිය ප්‍රකට කළා තමන්ගේ හැම ක්‍රියාවකින්ම. උම්මග ජාතකයේන මහෞෂධ පඬිතුමාගේ ප්‍රශ්න විසඳීම අපූර්වට මේ කතාවෙන් පෙන්නනවා. කාන්තාවක් තමන්ගේ දරුවා නහවා පොකුරාසල තබා දියනෑමට ගියා. ඒ අතර යක්ෂණියක් ගැහණු වේශයක්ගෙන පැමිණ අර දරුවා පැහැරගෙන යන්න පටන් ගත්තා. කාන්තාව ගැහණු වෙස්ගත් යක්ෂණිය පසුපස එලවාගෙන ගොස් අල්ලගත්තා. මහෝෂධ පඬිතුමාගේ සේවකයා හොවුන් දෙදෙනා පඬිතුමන් හමුවට රැගෙන ආවා. පඬිතුමා බිම ඉරක් කැඳ ඒ මැර දරුවා තබා දරුවාගේ අත් දෙක යක්ෂණියටත් දෙපා කාන්තාවටත් දී දරුවා ඇද ජයගන්න ගැහැණිය දරුවාට හිමි බව ප්‍රකාශ කළා. යක්ෂණිය අනුකම්පා විරහිතව දරුවා අදින විට සැබෑමව දරුවා අතහැරියා. පඬිතුමා සැබෑමවට දරුවා බාර දුන්නා. මේ කතාව ඔබට හොඳට හුරු පුරුදුයි නේද? ඔව්, මේ කතාව තමයි හුණුවටේ කතාව. වේදිකා නාට්‍යයට පාදක වුණේ හුණුවටේ කතාව ජර්මන් නාට්‍ය රචකයෙකු බර්ටෝල් බ්‍රෙෂ්කේද කොකේසියන් චෝක් සර්කල් නාට්‍යයේ අනුවර්තනයක්. එතනදී අසඩක් නම් විනිසුරුවරයා සැබෑමවට දරුවා ලබා දෙන්න කළේ මේ දේමයි. බර්ටෝල් බ්‍රෙෂ් කොහෙන්ද මේ දරුවන් බෙදාගන්න කතාව හොයාගන්න ඇත්තේ? මේ හා සමානම කතාවක් හීබ්‍රූ බයිබලයේ එනවා. දරුවෙකු බෙදාගන්නට මේ අයුරින් දෙපැත්තට ඇද්ද කාන්තාවන් දෙදෙනෙකුගෙන් සැබෑමව තෝරා ඇයට දරුවා බාර දෙන්න සොලමන් රජු කටයුතු කළා. ඒ චරිත තම ප්‍රඥාව මෙහෙවා කටයුතු කරමින් යුක්තිය ඉටු කළ හැටි තමයි මේ හැම කෘතියෙකින්ම පෙන්නුම් කරන්නේ කියන එක ඔබට පැහැදිලි ඇති.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ ගුවන්ට මුසුවන ජන්මභූමී ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දිය හැකි. අපි ශ්‍රී ලාංකේයන් හැටියට දන්නවා අපි අදහන ආගම් බුද්ධාගම, මුස්ලිම් ආගම, ක්‍රිස්තියානි ආගම, එහෙම නැත්නම් හින්දු ආගම. මේවා අනුව අපි විවිධ දේවල් කරනකොට විවිධ අවස්ථාවලදී මේවට විශේෂිත වූ ස්ථානවලට ගිහිල්ලා පුද පූජා පවත්වනවා. ඒ හේතුව විශේෂයෙන් ඔබ මේ දවස්වල අහලා ඇති දැන් දේශපාලඥයෝ ඡන්දයක් තියෙනකොට ගිහිල්ලා පුද පූජා පවත්වනවා. මේ හා සම්බන්ධව දේශපාලඥයන්ට ලෝවටා තියෙන ඉන්දියාවේ සහ ශ්‍රී ලාංකික දේශපාලඥයන්ට ප්‍රසිද්ධම තැනක් තමයි තිරුපති කෝවිල. ඔබ දන්නවා හිටපු ජනාධිපතිවරයා ඡන්දයට ඉස්සෙල්ලා ගිහිල්ලා තිරුපති කෝවිලේ සුදුරෙදි ගැඳගෙන උඩුකය නිරාවරණය කළ පූජා පවත්වලා ඊට පස්සේ වර්තමාන ජනාධිපතිවරයා ගියා. ඊළඟට වර්තමාන අගමැතිවරයා කීප සැරයක් ගියා. මේ ගම පෞගේ දාස්සල මේ පාර්ලිමේන්තුවේ නිකන් සමච්චලයට ලක් කළා තිබුණා. දැනට අගමැතිකම බලාපොරොත්තුෙන් ඉන්න ජ්‍යෙෂ්ඨ දේශපාලඥෙක් තිරුපති කෝවිලට ගිහිල්ලා ඔවුන්ගේ ඉල්ලීම අනුව හිසමුඩු ගාලා දැන් අර කෘතිම කොණ්ඩයක් දාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ කොහොමදත් මේ තිරුපති කෝවිල කියන්නේ මොකද්ද කියන එක ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. තිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන ලෝක ප්‍රසිද්ධ ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධාස්ථානයක්. බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු බැතිමතුන් මේක විශ්වාස කරනවා. ඉතින් මේක බොහෝ කාලෙක සිට යම් යම් කරුණු දැන හිටියත් පසුගිය ජනාධිපතිවරණ සමයේ වැඩි දිනක් කතා කරන්න පටන් ගත්තේ. ඉතින් මම කලින් කිව්වා වගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණින් ජයග්‍රහණය කරන වස් පූජා පවත්වා බාරහාර වීමට නාමයෝජන දුන් සැනින් මෙම කෝවිලට ඉල්ලා තිබුණා. එහි පූජාවෙන් සහභාගී සිටින ආකාරය පිළිබඳ විවිධ ඡායාරූප අන්තර්ජාලයේ පළවි තිබුණා. ජනාධිපතිතුමනේ නිමිමත් සමග මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මේ පිළිබඳ උණුසුම ගිලිහිලා ගියා. නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දිය සංචාරයේ අතරතුරේ තිරිපති වන්දනාය යන බව ප්‍රවෘත්ති වලින් ප්‍රවසුන නිසා නැවතත් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වී තිබෙන බවක් පෙනුණා. මොකද්ද මේ අතරමේ තිරිපති කෝවිල? තිරිපති යනුවෙන් හැඳින්වුවත් නියම නම වන්නේ තිරුමාල ශ්‍රී වෙංකටේශ්වර කෝවිල කියලා. ඉන්දියාවේ ආන්ද්‍රාපදේශි චිට්ටූර් දිස්ත්‍රික්කයේ තිරුපති නම් කඳුකර නගරයේ ආසන්න පිහිටා තිබෙනි. තිරුපති නගරයට ආසන්නව ඇති නිසා එය වැඩි දිනක් හඳුන්වන්නේ තිරුපති කෝවිල කියලා. තිරුමාල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර 850ක උනතාසෙන්ගේ පිහිටා තිබෙනේ. මෙම ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 27කින් පමණ යුක්තයි. කන්ද මුදුන් 7කින් සමන්විතයි. හින්දු විශ්වාසයට අනුව ඒ සියලු සර්පයන්ට අධිපති රජවන අදීසගේ හිස් අත කියලා පැහැසෙනවා. මෙම මුදුන් 7 සේසාද්‍රි, නීලාද්‍රි, ගරුඩාද්‍රි, අංජානාද්‍රි, වෘෂභාද්‍රි, නාරායනාද්‍රි සහ වෙංකටාද්‍රි යනුවෙන් හඳුන්වනවා. ක්‍රිස්තුවරු 300 පමණ ඉදිකලයේ සැලකෙන මෙම කෝවිල පිහිටලා තින්නේ වෙංකටාද්‍රි හෙවත් වෙංකට කන්දේ මුදුන් මත. මෙම කෝවිලට අධිගෘහිත හින්දු දෙවියා වන්නේ වෙංකටේශ්වරයයි. ඔහු විෂ්ණු දෙවියන්ගේ එක් වේශයක් කියලා මිනිසු විශ්වාස කරනවා. බාලාජී ගෝවින්ද හා ශ්‍රීනිවාස යන නම්වලින්ද වෙංකටේශ්වර හඳුන්වනවා. මෙම කෝවිල කෙළවර වෙන්නේ පූජනීය විලක් වූ ශ්‍රී ස්වාමි පුෂ්කරණිහි එක් ඉවුරකින්. දකුණු ඉන්දියේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදකට ඇති මේ දක්නට ඇති අක්ෂර සියල්ල තියෙන දෙමළ බසින්. තිරුපති කෝවිලේ පවතින පැවසන හාස්කම් වලට අමතරව මේ ලෝපුරා ප්‍රසිද්ධියට පත්ව තියෙන ලෝකයේ ඇති ධනවත්ම කෝවිල හැටියට. ලෝකයේ වැඩි දිනක් සංචාරය කළ ස්ථානයක් වන නිසා මේට අධික ලෙස විවිධ ප්‍රදානයන් ලැබෙනවා. මේ කරා දිනකට වන්දනා කණ්ඩායම් වශයෙන් 50,000 ලක්ෂයක් අතර දක්වා පැමිණෙනවා. වාර්ෂිකව පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 30-40ක් පමණ වෙන බවයි පැවසෙන්නේ. වාර්ෂික පැවැත්වෙන බ්‍රහ්මෝත්සව පූජා උත්සව සමයන්හිදී මේට දිනයකට පැමිණෙන වන්දනා කණ්ඩායම් සංඛ්‍යාව 105,000ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. මේ නිසා මොවුන්ගෙන් පූජා පිණිස ලැබෙන මුදල් වෙනත් වටිනා භාණ්ඩ නිසා ලොව ඇති ධනවත්ම සිද්ධස්ථානයේ බවට පත්වීමේ පුදුමයක් නැහැ. මේ දේවස්ථානය පිළිබඳ ප්‍රවාද කිහිපයක් තියෙනවා. එයින් එක් විශ්වාසයකට අනුව මේ පවතින වෙංකටේශ්වර පිළිමය හින්දු විශ්වාසයට අනුව පෘථිවිය බිහිවුණු කලියුගයේ මුළුල්ලේම මෙහි පැවතිලා තිබෙනවලු. ලෝපුරා පැතිර පවතින විශ්වාසයන්ට අනුව මේ දේවාලයට බාරහාර වීමෙන් සියලු බලාපොරොත්තු ඉටුවන බවයි පැවසෙන්නේ. අපේ රටේ හිටපු රාජ්‍ය නායකයා නැවත ජනපති වීම පැතුම නිසකවම ඉටුවේයි බලාපොරොත්තු වෙන මේට බාරහාර වී පුද පූජා පවත්වන්නට ඇත්තෙත් ඒ නිසා වෙන්නට ඇති. නමුත් මෙවර නම් එවන්නක් සිදු වුණේ නැහැ. හාස්කම් වලට අමතරව මේ පිළිබඳ තවත් එක් රසවත් කතාවක් තියෙනවා. ඒ තිරුපති ප්‍රදේශයේ කවුරුත් දන්නා දෙයක්. මේ කතාව උරුලෑවන්ට සම්බන්ධයි. මෙම දේවාලයට සම්බන්ධව ඇති 12 වෙනි සියවසට අයත් ලේඛනවලත් මෙම සතා ගැන සඳහන් වෙලා තියෙනවා. උරුලෑවා කියන්නේ අධික දුර්ගන්ධයක් ඇති සතෙක් වුවත් මෙයින් හමුවන ඓතිහාසික ලේඛනවලට අනුව උගින් ලබාගත් ශ්‍රාවීකෙන් පිළියල කරගත් තෙල් වර්ගයක් මිශ්‍ර කළ ජලයෙන් එකල සිටු රජවරු ස්නානය කරන්නට පුරුදුව සිටි බව පැවසෙනවා. මෙම තෙල් වර්ගය හඳුන්වනු ලබන්නේ පුනුග කියලා. රජවරු මෙසේ ස්නානය කරන්නේ සුවඳවත් සිටීමට බවයි පැවසෙන්නේ. මෙම තෙල් 14 වෙනි සේවසේ පමණ වන විට ඉතා මිල අධික සුවඳ විලවුන් වර්ගයක් බවට පත්වලා මෑත ඉතිහාසයේදී මෙම තෙල් වර්ගය භාවිත කළේ එහි සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන වෙංකටේශ්වර පූජාවේදී එම දෙවිඳුන්ගේ පිළිමය ආලේප කිරීම සඳහා. නමුත් උරුලෑවා වන්ද වීගෙන යන සත්‍යෙක් ලෙස ලැයිස්තු ගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍රයට බාධා පැමුණා. අපි එහෙනම් තවත් ගීතයකට සවන් දීලා ඉතිරි කොටස ඔබ වෙත ඉදිරිපත් කරන්න.
මතකගේ සුරතුර බඳු සුරතල පණ්ඩයි තල් වැට බිඳ නිල්වන රොදකට යාගණ්ඩයි පතිනිය මිස පාකුඩම් කිසිත් නොගණ්ඩයි බෝරුව පිට සිටුවා කරමාල බඳින්ඩයි
තිරුපති කෝවිලට වන්දනාව යනවා නම් මේ විස්තර තවත් වැදගත් වේවි. තිරුපති කෝවිල හයිදරාබාද් සිට කිලෝමීටර 579ක්, චෙන්නයි සිට කිලෝමීටර 86ක්, බැංගලෝර් සිට කිලෝමීටර 181ක් දුරින් පිහිටා තියෙන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක් ඉන්දියාවට ගමන් කිරීමේදී තෝරගන්නේ චෙන්නයි ගුවන්තොටුපළ නිසාත්, එතන සිට කිලෝමීටර 86ක් තරම් අඩු දුරකින් මේ පිහිටා තිබීම නිසාත් මේ නරඹා වැදුම් පිදුම් කරගෙන එන්න ඉතාමත් පහසුයි. තිරුපති කෝවිල නිසාම එහි ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළක්ද පිහිටලා තිබෙනවා. ඒ පිහිට ඇත්තේ තිරුපති නගරයේ සිට කිලෝමීටර 14ක් දුරේ. ඔබ සැහැල්ලු බඩු බාහිරාදිය රැගෙන යනවා නම් පමණක් චෙන්නයි ගුවන් තොටුපළ හරහා තිරුපති කරා ඉතා කෙටි වේලාවකින් ළඟා වෙන්න පුළුවන්. බඩු බාහිරාදිය වැඩිපුර අරන් යනවා නම් ඔබ යා යුතු වන්නේ හයිදරාබාද් ගුවන් තොටුපළටයි. එමෙන්ම චෙන්නයි සිට තිරුපති දක්වා දුම්රියෙන් ගමන් කරන්න වගේම මහමාර්ගය ඔස්සේද ගමන් කරන්න පුළුවන්. චෙන්නයි සිට පැය 3කින් පමණ ළඟා විය හැකි වුවත් හයිදරාබාද් හරහා යනවා නම් පැය 10ක් 12ක් වගේ ගමන් ගත වෙන්න පුළුවනි. මේට අමතරව තිරුපති කරා වන්දනා ගමන් සංවිධානය කරන විවිධ ආයතන බොහෝ ගණනක් තියෙනවා. මේ කිව්ව ආයතනවලින් සේවයද ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් චෙන්නයි සිට ගුවනින් ගමන් කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශකයෙකු අවශ්‍ය නැති බව තමයි කිව යුත්තේ. තිරුපති නගරය කරා ගමන් කරන බැතිමතුන්ට සහ විදේශ සංචාරකයන්ට නවතැන් සැපීම සඳහා විවිධ මට්ටමේ ස්ථාන බොහෝමයක් පවතිනවා. මෙම කෝවිල් භාරකාර මණ්ඩලය මගින් ඉදිකළ නවතැන් ඉතාමත් අඩු මිලට ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය පහසුකම් සපයන කුඩා ප්‍රමාණයේ නවතැන් අපේ රටේ මුදලින් රුපියල් 250-550 අතර මුදලකට ලබා ගන්න පුළුවනි. වායු සමනය කළ කුඩා නවතැන් කාමරයක් අපේ රටේ මුදලින් රුපියල් 1300-1600 වගේ මුදලකට ලබා ගන්නත් පුළුවන්. මේ සඳහන් කළේ එක් දිනකට මිල මුදල්. මේට අමතරව තරු පන්තියේ හෝටල්ද පවතිනවා. ෆෝර්චුන් සිලෙක්ට්, ග්‍රෑන්ඩ් රිච්, RR හවුස් මේ අතරින් කිහිපයක්. මේවායේ එක් රාත්‍රියක් සඳහා මිල ගණන් අපේ රටේ මුදලින් රුපියල් 2000-6000 අතර මිලක තමයි රඳෙන්නේ. ඔබ තිරුපති කරා ගමන් කරන්නේ නම් මේට අමතරව දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඒ ප්‍රදේශයේ ඔබ හැසිරිය යුතු අන්දම. මේ ලක්ෂ ගණන් වන්දනාකරුවන් පැමිණ ස්ථානයක් බව මුලින්ම මතක තබා ගත යුතුයි. සිද්ධස්ථානයට ගැලපෙන ඇඳුම් ඇඳිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතු අතර මස් පමණක් නෙවෙයි, මාළු, බිත්තර මෙම ප්‍රදේශයේදී පාරිභෝජනයෙන් වැළකිය යුතුයි. කෙන ගැසීම හරි අන්නේට කරදර වෙන විදියට හැසිරීම හරි නිසා ඔබ එහි නොහිටිය යුතු කෙනෙක් කියලත් බලධාරීන්ට පෙනී යන්නට පුළුවනි. කෝවිල තුළට ඇතුල් වීමේදී ජංගමන් දුරකථන, කැමරා රැගෙන යාම සපුරා තහනම්. කාන්තාවන් සම්ප්‍රදායික ඉන්දිය සාරියකින් සැරසී යුතුයි. එසේ නොමැතිනම් ගෙල වැසෙන සුදු රෙද්දක් ඔතා ගත යුතුයි. මේවා කෝවිලට ඇතුළු වන ස්ථානයෙන් අපේ රටේ මුදලින් නම් රුපියල් 180-200 පමණ මුදලට ලබා ගන්න පුළුවන්. මෙම ප්‍රදේශයේ ස්වභාවික ජලය කියුල් ස්වභාවයෙන් යුක්ත බැවින් බෝතල් කළ ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. අවසාන වශයෙන් කිව යුත්තේ ඔබේ ආගමික විශ්වාසයේ කුමක් වුවත් ඔබ සංචාරයේ යෙදෙන ආගමික ස්ථානයේ සම්ප්‍රදායන්ට ගරු කරන්න මතක තබා ගත යුතු බවයි.
උදුල සඳ මනන දුටු නැත රැවටුනා තමයි. කිමද මේ තරම් ඒ ගැන ඉනැවෙන්නට කාරණා. මුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. මණ්ඩල සංගවා මාවෙතන සින් පතුරන සිත පිණි නිසා තිලකය පාළුවේයුමා. සිත මිදුමේ තිරපත වලලු අතින් ඉවතට ඇතර පොරෙන් එමිහිට බලාපංමුමා. කුමුල නමුණු කුලගිරිහිස උදුල සඳ මණ්ඩල දුටු නෙත රැවතුනා තමයි. කිමද මේ තරම් ඒ ගැන ඉනැහෙන්නට කාරණා. මූණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින කුරු එළියක ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා.
අඳුරු පනින තුරු එළියට ඔබම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඔබම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඔබම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා
බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානයට මොකද වුණේ? ලෝකේ පුදුමහතක් තියෙන බව අපි අහලා තියෙනවනේ. බැබිලෝනියාවේ තිබෙන එල්ලෙන උද්‍යානයේ එක් පුදුමයක් බව කියනවා. අවුරුදු දහස් ගණනක් පැන්නේ මෙමෙ එල්ලෙන උද්‍යානය තවමත් එහි තිබේද? ඒට සිදු වූයේ කුමක්ද? මේ උද්‍යානය පිළිබඳව සමීක්ෂණයක් පවත්වා ඇති විශේෂඥයන් කීප දෙනෙකු කියන්නේ මේ වන විට එල්ලෙන උද්‍යාන භූමිය දකින්නට ඇත්තේ ගරා වැටුණු ගොඩනැගිලි කීපයක නැටුම් පමණක් බවයි. බැබිලෝනියාවේ ඉරාක් නැමැති ප්‍රදේශයේ ඉදී වී තිබුණ එල්ලෙන උයනට සිදු වූයේ කුමක්ද කියලා කිසිම කෙනෙකුට තාම කියන්න පුළුවන් වෙලා නැහැ. මේ අතර අතුරන් වී ඇති එල්ලෙන උයන පිළිබඳව සමීක්ෂණ පවත්වා ඇති ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යක වන ආචාර්ය ස්ටෙමිනි ඩැලි මෙම උයන මීට දශක කීපයකට ඉහතදී පොළොයට වැළලි ඇතැයිද ඒ වැළලි ගොස් ඇත්තේ නයින්වා නැමැති පැරණි නගරයේද කියලා කියනවා. පෞක්ස්ගේ අවුරුදු 20 ඇතුළතින් මේ පිළිබඳව සමීක්ෂණ පවත්ව ඇති ආචාර්ය බැලි දැනට බ්‍රිතාන්‍ය කෞතුකාරී ඇති එල්ලෙන උද්‍යානයේ සිටි හැකි කෞතුක වස්තු කීපයක්ම තම සමීක්ෂණයට සහායක කරගත් බව පවසනවා. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය නිර්මාණ කර ඇත්තේ මිත්‍යා මත පදනම් කරගෙන යයි කියන ආචාර්ය ඩැලි මේ නිර්මාණය කර ඇත්තේ කිස්තු වර්ෂයට අවුරුදු 600කට ඉහතදීයි සඳහන් වෙන්නේ. තමන් මේම දිනේ ලබා ගත්තේ පැරණි පොතපත පරිචීලනය කිරීමෙන් කියලා තමයි ඇය පවසන්නේ. මෙම උද්‍යානය ඉදිකරන ලද්දේ නේබුජන් නෙෂාන් නැමැති අධිරාජ්‍යයා විසින් යයිද එක් ගාන්ත්‍රයක සඳහන් වෙනවා. තමන්ගේ මියගේ බිරිඳ අමිටිස් සීපත් කිරීම සඳහා බැබිලෝනියාවේ ඉරාක් ප්‍රදේශයේදී මෙම උයන ඉදිකිරීමට නේබුජන් නෙෂාන් අධිරාජ්‍යයා පියවර ගත්තේදයි ග්‍රන්ථයක සඳහන් වෙනවා. මෙම අධිරාජ්‍ය සහෝගේ බිරිඳ ගැන ග්‍රන්ථ කීපයකට සඳහන් වී ඇතත් එල්ලෙන උයන ඉදිකරන ලද්දේ ඔහු විසින් යයි එම ඉඩම්වල කිසිම තැනක සඳහන් වී නැතයි ආචාර්ය ඩැලි කියන්නේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී එල්ලෙන උයනට අයත් ප්‍රිස්මයක් ඒ කියන්නේ ත්‍රිකෝණාකාර භාණ්ඩයක් සොයා ගැනීමට තමන්ට හැකි වූ බව කියන ආචාර්ය ඩැලි මෙහි කිලාකාර අක්ෂරවලින් නිරද කිසියම් සටහක් තිබුණු බවද පවසනවා. මේ බැබිලෝනියන් යුගයට අයත් පැන්‍ය අක්ෂර ක්‍රමයක් බවයි මත පල කර සිටින්නේ. ඇසරියන් නැමැති රාජ්‍යයන්ද මෙම අක්ෂරවලින් යුත් භාෂාව ප්‍රයෝජනට ගෙන තියෙනවා. ඇසරියන් අධිරාජ්‍යයේ නායකයා ලෙස එකල කටයුතු කළ සෙන්නා චෙරිප් නැමැත්තා ගැනද මෙම ප්‍රිස්මය සඳහන් කර ඇතැයි කියන ආචාර්ය ඩැලි ඔහු නෙබුජන් නෙෂාර අධිරාජ්‍යයට ප්‍රථම එරට පාලනය කළ බවද ඒ සිදු වූයේ අවුරුදු 100කට පමණ ඉහතදී යයිද ඇය සඳහන් කරන්නේ. සමහර ග්‍රන්ථවල එල්ලෙන උද්‍යාන ඉදිකරන ලද්දේ සෙන්නා චෙරිප් අධිරාජ්‍යයා විසින් යයිද සඳහන්. ඔහු එයට නම් කර ඇත්තේ වොන්ඩර්ෆෝ ඕල් පීපල් නැමැති නමින්. සෙන්නා චෙරිප් අධිරාජ්‍යයාගේ මුණුබුරේ කුවන අසුර්බානි පාලද මෙම එල්ලෙන උද්‍යානයේ ප්‍රතිරූපයක් ඇඳ ඇති බවත් රෙදිකඩ කඳින් ලදේම පීත්‍රයේ පසුකලකදී ඔහුගේ මාලිගයේ තිබී සයාග බවත් පොතපතේ සඳහන්. එල්ලෙන උද්‍යානයේ බැබිලෝනියාවේ ඉරාක් නැමැති ප්‍රදේශයේ ඉදිවි තිබුණු බව සමහරු කියන අතර ඒ ඉදිකොට තිබුණේ නයින්වා නැමැති ප්‍රදේශයේ බව ආචාර්ය ඩැලි කියන්නේ. තමා මෙම ඉසව සොයා ගැනීම සඳහා පෑනි සිටියන් කීපයක්ද අලුත් සිටියන් කීපයක්ද පරීක්ෂණයට ලක් කළ බව කියන ආචාර්ය ඩැලි මෙම සියුම් සෝදිසියෙන් තමන්ට එල්ලෙන උද්‍යානයේ පිටි ස්ථානි සොයා ගැනීමට හැකියාව ලැබුණු බව කියනවා. මෙම ස්ථානයේ පරීක්ෂා කිරීමේදී පැණි කැටයන් කීපයක්ම ආචාර්ය ඩැලීට හමු වෙලා මෙම කැටයන් මෙල්ලන උයනට අයත් ඒවා බව ඇය තහවුරු කරගෙන නයින්වා නැමැති ප්‍රදේශයේ දැනට හඳුන්වනු ලබන්නේ නව බැබිලෝනියාව නමින්. ග්‍රීක ඉතිහාසඥයෙකු වන ඩියෝඩරස් සිකුල්ස් එල්ලෙන උද්‍යානයේ අඩි 400කින් පල්ල බවත් අඩි 4000කින් දිගින් යුක්ත බවත් කියන්නේ. මෙහි තාප අඩි 80ක් උසයිද ඔහු කියා සිටිනවා. මෙම ගොඩනැගිල්ල මෙතරම් උස නිසා එහි මුදුනට ජලය සපයා ඇත්තේ නල මාර්ගයකින් ගොඩනැගිල්ල ඉහළ මාලයට ජලය ගෙන යාම සඳහා ඉදිකරන ලද පොම්පේ නිර්මාණය කරන ලද්දේ ඒ සමයේ විසූ අග්‍රගණයේ ගණන් ශාස්ත්‍රඥයෙකු හා දර්ශනවාදියෙකු වන ආකිමිඩිස් බව පොතපතේ සඳහන්. මෙම උද්‍යානයේ ප්‍රමාණුව අනුව එහි ඇති පෙළෑටි සහ ගස්වලට දිනපතා වතුර ගැලුම් 8200ක් පමණ සපයා ඇති බව කියවෙනවා. පුරාවිද්‍යාඥයා ඉතිහාසඥයෙකුගේ මතය අනුව බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය විනාශ වී ඇත්තේ ඛාදනය සහ යුද ගැටුම් නිසා බව පොතපතේ වැඩිදුරටත් සඳහන්. එහෙත් තවත් පිරිසක් සිතන්නේ එකල ඇති වූ භූමිකම්පා නිසා එල්ලෙන උයන විනාශ වී ඇති බවයි. විවිධ පුද්ගලයන් මතපල කරමින් එල්ලෙන උද්‍යානයේ පිහිටා තිබුණේ ඉරාක් නැමැති ප්‍රදේශයේයි සඳහන් කරනවා.
ಸಹ
අපි මේ ශ්‍රී ලාංකිකයෝ හැටියට සාමාන්‍යයෙන් මේ රස කැවිලි වර්ග කන්න කැමති, විශේෂයෙන් අපේ පාරම්පරික දේවල් කෑවුම් කෝකිස් මුං ඇලුවා කොණ්ඩ කෑවුම් ඒ වගේ දේවල්. ඊට අමතරව දැන් එදිනදා ජීවිතයේ තේකක් බොන්න වාගේ හදනකොට අපි තේකක් බොමුද? එතකොට කියනවා අපි කොස්සටක් ගලා හදමු. එහෙම නැත්නම් අග්ගලා හාල් අග්ගලා හදමු. එහෙම ඒ වගේ තියෙනකොට අපි පෑන් කේක් හදමු, ලැවරිය හදමු, ආප්ප හදමු කියලා අපි කතා කරනවා. අපි විශේෂයෙන් අපි වැඩි හිටියෝ ඉස්සර හිටපු අපේ ආත්තම්මලා හැම අපි හරි ආසයි ওই විදිහට මේ තේ හවස තේත් එක්ක මොනවා හරි කෑමක් කාලා තේ බොන්න කහට තේ. දැන් මම මේ කියන්නේ එන්න පෑන්කේක් කකා වැළඳ ගන්න. ස්ලාවික් ජාතිකයන් කියන්නේ හැඳින්වෙන්නේ රුසියාව, යුක්රේන සහ බෙලරුසියා වෙන සමාජ සම්මිශ්‍රණයෙන් සඳුම්ලත් ජන කණ්ඩායම. මෙම ජන සමාජය විසින් පවත්වනු ලබන වසන්ත උත්සවය එකට කියන්නේ මස්ලිනිට්සා කියලා හඳුන්වනවා. පෙබරවාරි මාසේ 18 වෙනි දින තෙක්ම ඉතාම උත්සස්ත්‍රියෙන් සමරනු ලබන මස්ලිනිට්සා සැණකෙළිය ආරම්භයේ සනිටුහන්නේ ක්‍රිස්තු වර්ෂ 2 සතවර්ෂයේ ඈත අතීතයක. කිතුළු බැතිමතුන්ගේ චතාරික සමය ආරම්භය වීමට පෙර ආතුව එළඹෙන අවසාන සතියේ මෙම උත්සවය ආරම්භ කරන්නේ. ස්ලාවික් දේවකතා සංග්‍රහයේ දැක්වෙන අන්දමට මෙම සියවස බහුදේවවා යුගයක් ලෙසින් පැවති අතර සිසිර ඍතු අවසානයේදී වොලොස් දෙවියන් වෙනුවෙන් මෙම මස්ලිනිට්සා සැණකෙළිය පවත්වන්නේ. පසු කාලයකදී රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් මෙම උත්සවය පැවැත්වීම පොදු සම්මතයක් ලෙසින් විවහාර වුණා. තවත් අදහසකට අනුව රුසියානු භාෂාවෙන් බටර් වෙනුවෙන් විවහාර වන්නේ මස්ලෝ යන පදනේ. එයින් මෙම වචනය බිඳෙනටයි අදහස් කෙරෙන්නේ. එපමණක් නොවේ ඕතඩොක්ස් ක්‍රිස්තියානු බැතිමතුන් චතාරි කාලයේදී මස්මාළු කිරිබිත්තර සහ චීස් වැනි ආහාර අනුභවයට තහංචි පැනවෙන අතර ඔවුන්ට එවන් ආහාර අනුභවයට අවසානයේදී අවසර ලැබෙන්නේ මෙම කාල සීමාවේදී. එනිසා ඔවුන් කිරිබිත්තර සහ බටර් මැනවින් සංයෝග කිරීමෙන් පෑන්කේක් පිළියෙල කරගන්නවා. සාමාන්‍යයෙන් අපේ ඇසට හුරු ලෙසින්ම පෑන්කේක් වල පවතින්නේ රන්වන් පැහැයක්. ඒ සූර්යාගේ ශක්තිය ලෙසින් විශ්වාස කෙරෙන්නේ. එමෙන්ම රුසියානුන්ගේ පිළිගැනීම අනුව සූර්යා රතු පැහැයක් ගන්න අතර පෑන්කේක් විනෝද එම වර්ණයේ ඇතිවීම සඳහා ඔවුන් පෑන්කේක් පිළියෙල කරන විට බක්වීට් තිරිඟු යොදා ගන්නවා. මස්ලිම්ස උත්සවයේදී පිළියෙල කරන ප්‍රධාන ආහාරය බවට පත් වෙලා තියෙන පෑන්කේක්. ඒ විතරක් නෙවෙයි මෙම මස්ලිනිට්සා සැණකෙළියේදී සමාජ සම්බන්ධතාවයන් ඉතා ප්‍රබල ලෙසින් ඉස්මතු වෙලා උත්සව පුරා සතියක් පැවැත්වෙන අතර එක් එක් දින වෙනුවෙන් වෙන් කරන ලද සුවිශේෂතාවෙන් වුණා. සැණකෙළිය ආරම්භ වන්නේ සඳුදා දිනයක. එහිදී මුලින්ම සිදුවෙන්නේ අයිස් කඳු ගොඩනැගීම සහ බෝනික්කන් නිර්මාණය කිරීම. මෙම බෝනික්කා නිර්මාණය කරන්නේ පිදුරු සහ පැරණි ඇඳුම් භාවිත කරමින්. පිළියෙල කරන ලද මස්ලිනිට්සා බෝනික්කා උස් කණුවක් මත තැන්පත් කරනවා. මෙසේ බෝනික්කා කණුවක් මත තබා නෑ හිතමිතුරුන් එක්ව මෙම කණු වටා රංගනයේ දෙන අතර එම උත්සව අවස්ථාව ක්‍රබොඩ් යනුවෙන් හැඳින්වෙනවා. උත්සවය ආරම්භ කරන්නේ පෑන්කේක් පිළියෙල කිරීමෙන් වන අතර එදින පිළියෙල කරන ලබන පෑන්කේක් දුගී මගී යාචකයන්ට ලබා දී එසේ කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මළවුන්ගේ ආත්මය සුවපත් කිරීම. උත්සවයේ දෙවැනි දිනේ හෙවත් අඟහරුවාදා ඉතා ප්‍රීතිමත් දිනයක්. කුඩා දරුවන් අයිස්ක්‍රීම් මතින් ලිස්සා යන ක්‍රීඩාවේ යෙදෙනවා. ඊට අමතරව රුසියානු රූකඩ සම්ප්‍රදාය එක් සලකුණක්සේ සැලකෙන පෙපත්රුස්කා රූකඩ සංදර්ශන පැවැත්වෙන අතර තවත් අපූර්ව සම්ප්‍රදායක් තියෙනවා. එනම් පාරේ යන ඕනෑම කාන්තාවක් සිප වැළඳ ගැනීමට පිරිමින්ට ඇති අවස්ථාව. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වම ඉතා සතුටින් පසු වෙනවා. පවුල් සංස්ථාවේ ඉතා වැදගත් චරිතයක් බවට පත්ව ඇත්තේ බෑනාවරු. ඒ නිසාම බදාදා දිනේ බෑනාවරින් වෙනුවෙන් කරලා පෑන්කේක් පිළියෙල කර ලබන්නේ ඉතා ප්‍රණීත ලෙසින් තිරිඟු, බාර්ලි, ඕට්ස් යොදාගෙන මෙම පෑන්කේක් පිළියෙල කිරීමට සෙසු දිනයන් වඩා පැණි රස වැඩි යොදා ගන්නවා. බෑනාවරුන් සිය නැන්දම්මාගේ නිවසට ගොස් මෙසේ පිළියෙල කරන ලද පෑන්කේක් අනුභවය කොට එයින් අනතුරු ගීත ගායනා කරමින් නැන්දම්මා සමග ප්‍රතිප්‍රමෝදයෙන් ගෙවනවා. බ්‍රහස්පතින්දා දිනේ ඉතා ඝෝෂාකාරී රැකියාවන්හි නිරතව දිවි මෙදිනට නිවාඩු පාඩුවේ සිටින අතර ඔවුන් අත්පොර කියන්නේ ෆිස්ට් හෑන්ඩ් ෆයිටින් යෙදමින් ක්‍රීඩා වේදෙනවා. මෙහිදී මස්ලින්ට්සා බෝනික්කා සරසාගෙන හිම කරත්තයක තබාගෙන ගෙන්ගෙටියමින් ගීත ගායනා කරමින් සතුටු වෙනවා. සිකුරාදා දිනේදී බෑනාවරු විසින් නැන්දම්මාගේ ආදර සංග්‍රහ වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා. බෑනාවරුන් නැන්දම්මාගේ නිවසට කණ්ඩායමක් ආවා. ඇය තමන්ගේ නිවසට කැඳවාගෙන එනවා. මෙසේ යවන කණ්ඩායම් වැඩි වෙන තරමට බෑනා විසින් නැන්දම්මාට දක්වන ලද පිළිගැනීමේ තක්සේරුව ඉර නගිනවා. නැන්දම්මා මෙන්ම නෑනාද පවුල් සංස්ථාවේ සහජීවනයේ වෙනුවෙන් විශාල බලපෑමක් කරනවා. මේ නිසා ඔවුන් අතර හොඳ හිත වගා කිරීම වෙනුවෙන් තම සහෝදරයන්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් සුහද භෝජන සංග්‍රහයක් පවත්වමින් තමන්ගේ හොඳ හිත ප්‍රදර්ශනය කරන්නේ. මස්ලිනිත්සා උත්සවයේ අවසාන දිනේ වන්නේ ඉරිදා දිනේ. එදිනට ඔවුනොවුන් අතර තෑගි භෝග හුමාරු කරනවා. මෙහිදී ලබා දිය යුතු ගෞරවාන්විත ත්‍යාග ලෙසින් සමාජ සම්මතිය ඇත්තේ පිරිමියෙක් නම් තුවායක් සහ කාන්තාවක් නම් සබන් කැටයක්.
Sambola tika tika sambara tika tika sambola tika tika sambara tika tika hondata anala kala palande tose masala vadde ayaya tose masala vadde ananda pavan ananda pavan ke inda tose gilinawa gedara gehi kimula mage nida gannawa ananda pavan ආනන්ද පවන් එකේඳන් කෝසෙ ගිලිනවා ගෙදර ගිහින් කිඹුල වගේ නිදා ගන්නවා තෝසෙ මසලවනේ අයියා තෝසෙ මසලවනේ සම්බර තෝසෙ මසලවනේ හා හා තෝසෙ මසලවනේ singhala muniyai appulage muniyai ekata indang me tose kalayai appila kade jaki peda kisitna tose masalavade ayeya tose masalavade ananda bhavan ke inda tose gilinava gedara gehi kimbula bage nida gannava tose masalavade ayaya tose masalavade sambola tika tika sambar tika tika sambola tika tika sambar tika tika hondata anala kala palanne tose masalavade ayaya tose masalavade amanga tose masalavade nene tose masalavade e manga tose masalavade sambola tose masalavade sambala tose masalavade
ඉතින් සෞර්දේනි අපේ අද දවසේ කාලේ කෙමින් කෙමින් ගත වීගෙන යනවා.
ඉතින් දයබරසන්නේ අද ජන්මභූමි වැඩසටහනේ පිටපත උපාන් ගුණසේකරගේ හඬදායකත්වය ලබා දුන්නා ආන්ද්‍රා ශෝනා මෙල්ඩ කාන්ති දසනායක ඒ සමගම අදත් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙනි ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කරමින් තාක්ෂණය හසුරමින් ශබ්ද පරිපාලනය කරමින් නැතික් වෙලා ඔබ සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාව ඔබ හමුණුතුරු ඔබට සෝදායි සත්‍යයක් අපි ප්‍රාර්ථනා කරමු.
Roza pollagenin balla maran